හතරක් නැහැ කියන එක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා අභිධර්මයේ. ඇත්ත වශයෙන්ම සත්‍යයම සත්‍යයි. ඒ කියන්නේ මොකක් කතා කරන්න දෙයක් නැහැ. හැබැයි සත්‍යයව දැනගන්න විදිහක් නැතුවයි කියන්නේ ඒක බොරු කියලා වෙලක් හැම පිළිගන්නේ නැහැ කියන්නේ. එනවා පිළිගන්න පුළුවන් විදිහට මම හේතු පෙන්නනවා. ඒ වගේම මේ කය මලාට පස්සේ මතු කය කියන එක හතරක් තියෙනවා කියන එක සත්‍යයම සත්‍යයි. ඒකත් මම හේතු පෙන්නනවා. දෙක පරස්පර නොවන පාර පෙන්නන ධර්මයි. හැබැයි මෙච්චර විසඳලා නැති ප්‍රශ්නයක් මම විසඳලා පෙන්නන්නේ. තේරුණානේ? කතංච වික්කවේ ජාති. මේ සූත්‍ර පිටකේ විග්‍රහ කරනවා ජාති. යං තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්වනිකායි ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බත්ති කන්දානං පාතු බාවෝ ආයතනානං පටිලාබෝ කාරණා හය පිළ අයං උච්චති වික්කවේ ජාති. මන්නේ මෙන්න මේකට ජාති කියනවා. දැන් ජාති කියන්නේ බුදුරන් වහන්සේ සංසිද්ධ කළා මේ ජාති කියලා අපි ලෝක සම්පතේ කතා කරන වචනේද. විග්‍රහ සහගතව ජාති හය ආකාරයකට වෙනස් වෙන ආකාරය වෙන්නේ. හය ආකාරයක සම්පීඩනයක මේ ජාති කියලා මේ ලෝකයා කියන්නේ. මොකද මේ වෙන්නේ? ඉස්සෙල්ලා පෙන්වන ජාති කියලා එක. ඒක අවස්ථාවක්. සත්වයේගේ උපැත්තේදී හටගන්න ආකාරය. දෙවෙනි අවස්ථාව සංජාතික අවස්ථාව. තුන්වෙනි එක ඔක්칸ති අවස්ථාව. හතරවෙනි එක අවිනිබ්බති අවස්ථාව. පස්වෙනි එක කන්දානම් පාතු බව අවස්ථාව. හයවෙනි එක ආයතනානම් පටිලාව. ආයතන ප්‍රතිලාවේ ඇලි ලැබුවා. ඈ රූප කන් ශබ්ද ඇහෙන්නේ. දිවට රස නාසයේ ගන්ධ ආදී ඇහෙන්නේ. ආයතන ප්‍රතිලාවේ නැවත ලැබුවා. ඒ කියන්නේ අයි මස්ලි කය ලබාගෙන ආවා. මෙන්න මේ සම්පීඩනයයි ජාති කියන්නේ. එහෙනම් දැන් බුදුරයන් වහන්සේ ජාති පෙන්නපුගේ අන්න අවිධර්මයේ පෙන්නපු චුතිපටිසන්ධි අතර තිබිච්ච ජාතිය පෙන්ලා තිබුණා තියෙනවා ඉස්සෙල්ලම. ජාති අන්න පෙන්නවා ඉස්සෙල්ලම හය ආකාරයෙන් පළවෙනි එක. අන්න චුතියයි පටිසන්ධි අතර අතරක් නැති ජාති අවස්ථාව. සංජාති අන්නර අන්තරාවයික වගේ අවස්ථාව. ඔක්칸ති ඔන්නේ අන්තරාවයික තමයි ගන්ධාබ්බා අවක්칸ති හොන්ති. ඔක්칸ති වෙනවා මිස පරිසන්ධි වෙනවද? බඩේ. මේ බුද්ධ දේශනා බඩේ පරිසන්ධිය ගැන කියලා නැහැ කොතනක. බඩේ කියන්නේ ඔක්칸ති. කොතනකවත් වෙන ඔක්칸ති කියන්නේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාතපත්තින පත්තේ. පරිසන්ධි කියන්නේ විපාකාභ්‍යාගතාන කටත්තාද රූපාන කම්මපත්තින පත්තේ. පරිසන්ධි කියන්නේ කොතනද? විපාක අව්‍යාකෘත අර්මජ රූප. අව්‍යාකෘත විපාකේ මෙන්න මේකයි පරිසන්දීදී අවසින්නේ කාය දසක භාව දසක වතු දසක කියන චිත්තක්ෂණ මේ රූපක්ෂණ තුනයි පරිසන්දීයේ කර්මජ රූපයන් එහාට ගන්න අන ඇයි බිය ගන්න මොතක මේක ලයිලා චුති පරිසන්ද එන චුතියයි පරිසන්දී අතර සිද්ධ වෙන්නේ කොහෙද දැන් හිතා ඉන්නේ මෙතන චුත වුණා බඩේ පරිසන්දි වුණා කියලා කාගේ හරි චිත වීතිය මොකද තියෙන්නේ මරණාසන්න චිත වීතිය කරගත්තහම අන මරණාසන්න චිත වීතිය යම් කෙනෙක් මරණාසන්න මොහොතේ මලුත් එහෙන් චුත වුණා එවැනි පරිසන්දියක් ලබන චිත්ත වීතියක් තියෙනවා. ඔන්න මේ චිත්ත වීතිය අවසාන චිත්ත වීතිය කියලා ගම්මුකෝ. දැන් අවසාන චිත්ත වීතිය හදවත ඇසුරු කරගෙන අන්තිම හෘද රූපේ හට ගන්නවා. චිත්තක්ෂණ 17ක චිත්ත මේ කියන්නේ අන්තිම මරණාසන්න චිත්ත වීතිය. අතීත භවාංග භවාංග චලන භවාංග උපත්තිය. චිත්තක්ෂණ 3ක් ගෙවුණා. ඒ අන්තිම අපි දුමු දැන් මරණාසන්න චක්කුද්්වාර චිත්ත වීතියක් ආවා කියලා. හට ගන්නකොට. ඉතින් ඊළඟට භවාංග උපත්තියද. පංචද්්වාර ආවජ්ජන එකින් චක්කු විඤ්ඤාණ දැන් මේ පංචද්වාරයෙන් බැලුවා චක්කු විඤ්ඤාණයට ආව. දැන් චිත්තසන පහක් ගෙවුණා. සම්පටිච්ඡන සම්තිරණ පොත්තපන 6 7 8ක් ගෙවුණා. ජවන 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 පහක් ගියා. චිත්තසන 13ක් ගියා. 14 වෙනි චිත්තසන අවස්ථාව චුති 15 වෙනි චිත්තසන අවස්ථාව පටිසන්ධි තව භවංග දෙකක් තියෙනවා නේද ඉතුරු?
භාවයේ
මිදුල්ලා ඔව් මේ චුතිය නිවරනේ ඉතිරි බව දැන් චුත් ජීවිතේ අවසාන අවසාන චුති සිතේ තමයි මේකයි මහත්තයා මෙන්න මෙහෙම එකක් අර කියන අභිධර්මයේ මූල අභිධර්මයේ පස්සේ 갔다 අටුවා ඕක හොඳට තෝරා ගන්න ඕන තැනක් දැන් චුතියයි ප්‍රතිසන්දියයි කියන වචනේ සිද්ධ වෙන තැනදී සිද්ධ වෙන ආකාරය මේ විග්‍රහ වෙන්න ඕනේ චුතිය පටිසන්ධි භවාංග චුති කර්මජයි නේද ඔක්කො කුණ කර්මජෙන් එතකොට චිත්ත විදියේ චිත්තජෙන් ඔව් කර්මජ චිත්තජ දෙක එහෙනම් කර්ම චිත්තජ වූ කර්ම විදියේ හෘද රූපය හට ගන්න චිත්තක්ෂණ 17ක හෘද රූපේ චිත්ත රූපය සමග සකස් වෙලයි චිත්තජ වෙන්නේ ඒක මාධ්‍ය හට ගන්න උපාද රිදි බංග කියන අවස්ථාවක් ගන්න කර්මජ රූප ක්‍රියාත්මක වෙන චිත්තක්ෂණයක් ගන්න. ඒකට මේ තේකේ යන්නේ. එතකොට දැන් පටිසන්ධි යම් කිසි චිත්ත අන්තිම අවසාන චිත්ත වීතිය හට ගන්නකොට ඊට එහා චිත්ත වීතියක් හට ගන්නවට කර්ම ශක්තිය ඉඩ මදි වෙලා අවස්ථාව. දැන් චුත වෙන්න අන්තිම තියෙන චිත්ත රූපේ නිස්පාදනය පළවෙනි හෘද රූපේ නිපදු අන්තිම හෘද රූපේ නිස්පාදනය කරපු අවස්ථාව. මේ නිස්පාදන අවස්ථාව අවසාන වෙනකොට එයි නිහාට ගෙනියන්න පුළුවන් කර්ම ශක්තියක් නැති අවස්ථාවේ තමයි අන්තිම අවසාන චිත්ත වීතිය පහළ වෙච්ච අවස්ථාව. මෙන්න මේ අවස්ථාව තුලදී නිස්පාදනය කරලා තියා අපින් අර අතින් ගලක් ගහලා අතහැරුවාම අතින් ගිලිහිච්ච ගල දුන්න ශක්තිය අරගෙන ඒ මට්ටම ගිහිලා වැඩෙනවා වගේ. අන්නේ ඊටු ටික ගමන් කරනවායි චිත්ත වීති අන්තිමට හදලා දුන්නා. මෙන්න මේකෙදි අන්තිම අවසාන චිත්තක්ෂණ 17 චිත්ත වීති ආරම්භ කරලා දීලා ඒක චුතියට ගියාට පස්සේ හෘද රූපයේ මෙහෙම තියෙනවා යම් චිත්ත නියමයක් යම් කිසි චිත්ත වීතියක හෘද රූපයක් හටගත්තාම ඒ චිත්තක් වීති අවසාන වනතුරුම ඒ වතු බීජය වන්නේ හෘද රූපයයි. එහෙනම් චිත්ත වීතියක් හටගෙන අවසාන වෙනකම් චිත්තක්ෂණ 17 යනකම් යම් හෘද රූපයක් මූලාශ්‍රය කරගෙන හටගත්තී ඒ අතේ තව හෘද රූපයක් හටගන්න බෑ. ඒ 17 ඉවර වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කියන්නා වූ 17 වෙනික අවසාන වෙනකම් ඉතලා කර්ම ශක්තිය නිස්පාදනය කරලා දුන්න එක තමයි ක්‍රියාත්මක වුනේ. මේ කර්ම ශක්තියෙන් තව චිත්ත වීතියක් ගොඩනගන්න අවස්ථාවක් නැති අවස්ථාවේ තමයි අවසාන චිත්ත වීතිය පහළ කරන්නේ. මේ පහළ කරලා ගියාට පස්සේ ඒකේ මැදක් ගියාට පස්සේ චුත වෙන අවස්ථාවට තමයි කර්ම ශක්තිය තිබුණේ. එයා චුති කියලා කියන්නේ චිත්තයක් නෙමෙයි. චුති කියන්නේ කර්ම ශක්තිය. මේ චිත්තක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා හදලා දුන්න චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතියේ ක්‍රියාවලිය ඒක හදලා දීලා ඉවරයි දැන්. දෙවෙනි කර්ම ශක්තිය නිෂ්පාදනය කරන ශක්තිය නැතුවම පළවෙනිකින් හදලා දීපියක අවසාන වෙනකොට චුත වෙන ස්ථානය. චුති කියලා කිව්වේ කර්මජ චුතිය. භවංගය චුත වුණේ. පටිසන්ධියලා භවංගයෙන් ආපු ඇතැම් ආපු ශක්තිය තුල අන්තිම කර්ම වේගයේ අවසාන වීම චුති කිව්වේ. ඒතර අපි ක්‍රියාත්මක වෙන චිත්ත වීතියේ ඒ අවසාන ඉන්ද ඉස්සෙල්ලා අවසානට හදලා දුන්නේ චිත්ත වීතියේ. චිත්ත නියමිය මොකද්ද? වස්තු රූපය චිත්තක්ෂණ 17 අවසාන වෙනතුරු තව වස්තු රූපයක් හටගන්න බැහැ. වස්තු රූප දෙකක් එකිනෙකට හටගන්න. හැදු වස්තු රූපයක් අවසාන වෙනකන් නවත්තන්නත් බැහැ. ඒක අවසාන භවාංග දෙකට යනකන් ඒක ගියාට පස්සේ අන්න නව කර්ම වීදීන් තමයි ඊළඟ චිත්ත වීතිය පහල කරන්නේ. ඒතර වස්තු රූපය හදලා ඉවරයි නව කර්ම වීගේ වස්තු රූපය ඊළඟට හදන්නේ. දැන් ඔතනින් දැන් චුතිය ගන්න හදන චුතියේ චිත්තිය ගන්න බලාපොරොත්තු වෙනවා. චුති චිත්තය කියලා හිතන් ඒකද අපි දැන් අපි හිතා ඉන්නවා පටිසන්ධි භවාංග චුති කියන ඒවායි පටිසන්ධි චිත්ත භවාංග චිත්ත චුති චිත්ත කියන ඒවා මේ දෙක පටලවිලා කරගෙන තියෙන්නේ. භවාංගයයි භවාංග චිත්තයයි කියන්නේ දෙකක්. භවාංගයේ කර්මජයි. කර්ම වේගින් ගොඩනගන එකයි චිත්තයයි. ඒකින් ගොඩනගන එක. ඒතර කර්ම චිත්ත කියන්නේ රැන් දෙකක්. කර්මජයයන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මකයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි චිත්ත පහළ වෙන්නේ. මනංච පටිච්ච ධම්මේච උපාජ්ජති මනෝ විඥාන. මනයි ධර්මයේ පුරේ ජාතයි. මනෝ විඥානයි පච්චේ ජාතයි. පුරේ ජාතව හටගන්නේ කර්ම ශක්තිය. විඥානේ හටගත්තාට පස්සේ චිත්තය වැඩ කරන්නේ. මේ කර්ම ශක්තිය තමයි කර්මජ රූප වශයෙන් පටිසන්ධි භවංගයේ භවංග වල සම්බන්ධ වෙන්නේ. දැන් මේකෙදි වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් අන්තිම චුති චිත්තේ මේ ගන්නකොට අපිට අද කියා දීලා තියෙන්නේ පෙර භවයේදී ගත්තා වූ කර්ම නිමිති ගති නිමිති නිසා ලැබූ ප්‍රතිසන්දිය ලැබුවාට පස්සේ භවාංග වශයෙන් ආපු අරමුණමයි චුති චිත්තේ අරමුණ වෙන්නේ කියන එක අපි උගන්වන්නේ. එවැනි උගන්වන්නේ එවැනි තමයි. දැන් බලන්න කල්පනා කළා මෙහෙම දෙයක්. චක්කුද්්වාරික අරමුණකින් හටගත් යම් චිත්ත වීතියක් ඇත්නම් සෝතාද්වාර ගානාද්වාර ජීවහාද්වාර ආදී අරමුණක් ඒකේ හටගන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා. සම්පූර්ණ නීති එහෙමනේ. හොඳයි අපි හිතුව පෙර භවයේදී සෝතාද්වාරයක වන්නා වූ කර්ම කර්මීති ගති නීති පහළ වෙලා සෝතාද්වාර චිත්ත වීදියකින් ඒගොල්ලෝ ජුතියෙන් පස්සේ භවාංගයට පත් වෙලා ආවනම් ඒ භවාංගේ චිත්ත වීදියට අරමුණුනේ සෝතාද්වාරිකයි නේද? එතකොට හොඳයි මේ අධ්‍යයයේ මරණාසන්න මොහොතේ චක්කුද්වාරික අවසාන චිත්ත වීතියක් හටගත්තා නම් එහෙම ඒ අවසාන චිත්ත වීතිය චක්කුද්්වාරික නේද? එන චක්කුද්්වාරික චිත්ත වීතියේ චුතිය කියන තැනට සෝතාද්්වාරික චිත්ත වීතියක් පෙර භවයකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගෝවිනි
ජෝතිෂිතට
මෙහෙමයි ආවර්ජන චිත්තයේ පටන්ගෙන චිත්තය ඒ වීති අවසාන වෙනතුරු ඒකට අරමුණ විය යුත්තේ ගත්තා වූ ద్వාර අරමුණමයි කියලා පෙන්නලා තියෙනවා. ධර්මයේ පෙන්නලා තියෙනවා පැහැදිලිව. දැන් යම්කිසි චිත්ත වීතිය හටගත්තහම ආවර්ජන චිත්තයේ පටන්ගෙන ඒකට අරමුණ විය යුත්තේ ඒකට ගත්තා වූ ద్వාරික අරමුණයි. වෙන එකක් අතරමඟට එන්න බෑ. ඒක ඒක චිත්ත නියමයක්.
නමුත් ඒක චිත්ත නියමයක ආරයි.
ඔව්. මූල චිත්ත නියමයක් තියෙනවා. ජවන් හිත හතක් හටගන්නේ යම් චිත්ත වීතියකට හේතු නැත්නම් ඒක හිතක්ව හටගන්නේ නැහැ. ඒක පහක් වුණාට පස්සේ හය වෙනි එක වෙන හිතක් වෙන්න පුළුවන්කමක් නැහැ. මම මොකද වෙන්නේ? ඇයි ඒකට චුති කිව්වේ? එතෙන්දි කර්මයක් තියෙන කර්මජ රැයන අවසානයි. මේ චිත්තජ රැයනක් මේ යන්නේ චිත්ත සරණුලි පෙන්නන. ජවන් චිත්තක්ෂණ හෝ ඊතර පෙන්න චිත්තක්ෂණ කියන්නේ චිතේ විතේ චිත්තක්ෂණ 17 හා සම්බන්ධ එකක්. චිත්තක්ෂණ 17ක ආයු කාලය සම්බන්ධ වෙන තැන පටන් ගින. හටගත්තා වූ චිත්තක්ෂණ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ඊ තියෙන්නේ. ඒතර චිත්තක්ෂණ 7ක් යනතුරු ජවන්හි 7ක් යනකම් යඬ අයිති නැන්න බැයි නා. ඒක හිදක්වා පහළ වෙන්නේ නැහැ කියන එක ධර්මයේ මුලින්ම පෙන්නලා තියෙන එකක්. මහා එක අතිමහාන්තාරම්මන මහාන්තාරම්මන ඔය දැන් ජවන්සිත් පහ කියන්නේ පහ ගිහිලා හය හත යනවා. ඒක ජවන් කියන්නේ වෙනුවට පෙන්වන්නේ කර්මජ ක්‍රියාකාරීය චුතිපටි සම්දිදේක ගැඹුරින් සම්බන්ධ වෙන එකක් ඒක. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. චුති චිත්‍යයයි පටිසන්දි චිත්‍යයයි කියන එකක් නෙමෙයි හදාගෙන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. චුතියයි පටිසන්දිය කියන්නේ කර්මජයි. කර්මජික ක්‍රියාවලිය. චිත්තාවලියක් නෙමෙයි. ඒක ලෝක ක්‍රියාවලියක්. කර්මජ කියන්නේ. චිත්තජ කියන එකයි චිත්තාවලියට සම්බන්ධ වෙන්නේ. එන කර්මජ ක්‍රියාවලියෙන් දෙවෙනි වතාවට ඒකෙන් ගොඩනගෙන එකයි චිත්තාවලිය. එන කර්මජ ක්‍රියාවලිය පුරේජාතයි චිත්තාවලිය පච්චේජාතයි. පුරේජාතෝ මුලින් පහළ වෙනවා කර්මජ ක්‍රියාවලිය. පච්චේජාතෝ පසුව පහළනවා මේ චිත්තජ ක්‍රියාවලිය. ඒ පහතුව කියන්නේ අපුඩි ගන්න සද්ද අපුඩි ක්‍රියාත්මක වෙන්න ඕනේ සද්ද පිට වෙන්න ඕනේ. ඒකේ අපුඩි කියන්නේ විනාඩි ගන්න කියනවා සද්ද පිට වෙනවා කියන එක නෙමෙයි. ඒ එක්කලම ආසන්නයෙන් ඊළඟට පහළ වෙන්නේ. ඒවයි කර්මජ ක්‍රියාව දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති කියන මේ චක්කු ඇහැයි රූපයයි ඝට්ටනේ වීලා හිටන් ඒකට නිසා හටගන්නා චන්දරාගයත් එක ඝට්ටනේ උතර පෙන්නන්නේ ඒකෙන් උපදින්නේ චක්කු විඥානේ එහෙනම් චක්කු විඥානේ පත්‍යේජාතයි චක්කු රූප පුරේජාතයි චක්කුදා රූප සෝතසා සද්ද ගාන්සා ගන්ධය පුරේජාතයි හැම මොහොතකම මේකේ ක්‍රියාවලිය තුළින් ගොඩනැගෙන එකයි චිත්ත. ඒක පත්‍යේජාතයි. විඥානේ හැවිලේ පත්‍යේජාතයි. එහෙනම් පත්‍යේජාත ක්‍රියාවලියේදී චුතිපරිසන්දි කියන්නේ කර්මජ ක්‍රියාවලිය. ඒක පුරේජාතයි. මුලින් පහළ වෙනවා. එහෙනම් පුරේජාතකේ ඊ ආසන්නේ ඒකම ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිපලය පුරුණ ගන්න පහළ වෙච්ච මූල හේතුව නිසා. ඒකට කියනවා චුතිය මුල් කරගෙන හට ගන්න හිත චුතිහිත. පටිසන්දි ක්‍රියාවලිය මුල් කරගෙන හට ගන්න හිත පටිසන්දි චිත්තේ. දැන් උතනයි සම්බන්ධ වෙන්නේ. දැන් මෙතෙන්දී ඔය පැරණි ආරවුන නෙමෙයි උතෙන්ට එන්නේ. අද බවාංග උපච්ඡේද කියන තැනට එනකන් එනකොට අතීත බවාංග බවාංග කියන බවාංග උපච්ඡේද. මෙන්නේ බවාංග උපච්ඡේදය කියන බවාංගයේ සිදෙන තැනට ආවට පස්සේ ඉස්සෙල්ලාත්මේ කර්ම කර්මීති ගතිනෙමිදීට ආව බවාංග උපච්ඡේදයෙන් එතනින් ඉවරයි. දැන් ආවර්ජනයේ මුල් කරගත්තා වූ ඊළඟ නව ක්‍රියාත්මක වෙන මේ චිත්තය තමයි මරණාසන්න චිත්තය කියන්නේ. ඒකට අරමුණ වුණේ කර්ම කර්ම නිවිති ගති නිවිති වලින් ඒ ආසන්න කර්මය නිසා. එතනින් ලැබිච්ච අරමුණ. අන්න ඒක තමයි ඒක ආරම්භිලා හිටන් එතනින් පටන් ගන්නී ආවර්ජන චිත්තයේදී ආවර්ජන කරපු චිත්තය පහළ වෙන්නේ. අන්න ආවර්ජන අරමුණ තමයි කර්ම කර්ම නිවිති ගති නිවිති වලින් අවසාන මොහොතේ විපාක චිත්තය පහළ කරන්න ආපු එක. විපාකෝ කම්ම සම්භව කරන්න ඕනේ. විපාකයේ කර්මයන් සම්භාව්‍ය වෙනකම් උප්පත්තියක් ලබා දෙන්නේ. ඒ සිරම දෙන්නේ විපාකයේ. සම්මා විපාකාවත් දාන්ති. විපාකව කම්ම සම්භව තස්මා ගුණබ්බව හෝති එවන් ලෝකෝ පවතින ක්‍රමයේ ඒකයි. එහෙනම් මේ ඉතලම විපාක චිත්තය හට ගන්නනවා. විපාක චිත්තය අන් කර්ම සම්භවය කරන්න ඕනේ. නැවත යලි අධ්‍යව හට ගන්නද. අන වොත්තපන කියන ස්ථානයේදී විපාකව කම්ම සම්භව පටන් ගන්නවා. අතීත භවංග භවංග ඉතලන භවංග උපච්චේ තවය විපාකයට ගියේවා. ඒවා විපාක අවස්ථාව. එතකොට එතනින් ඇදලා නැහැ ඊට පස්සේ මේ අයිසපදී සම්පරිච්ඡන සම්තිරණ මේ તો මේ කියන්නේ එතෙන් පටන් ගත්තාම වෙන බවු උපත්යේද ආවර්ජන ප්‍රියාසිතක් එතනකත් මේ මේ තව කර්ම වලට බැසෙන්නේ නැහැ ඊට පස්සේ ආ සම්පරිච්ඡන සම්තිරණ විපාක කි. වොත්තපනේ වොත්තපනේ ක්‍රියාසිත. අන්න වොත්තපනේට ක්‍රියාන්නේ විපාකෝ විපාකෝ කම්ම සම්භව පටන් ගන්න යන වොත්තපනේ. වොත්තපනේදී ගත්තා වූ නිගමනේ අවිද්‍යා තෘෂ්ණාදකින් යුක්තව තිබුණා නම් තමයි මතුවට මොකද්ද මම මේකේ කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනි කියන්නේ නිගමනය කරලා ක්‍රියාත්මක කරන ඊළඟ චිත්තතිය. අන්නේ ආවර්ණිය පටන් ගත්තාම කර්ම නිපද වෙනවා එතනින්. විපාකෝ කම්ම සම්භව. අන්න ජවන් පහක් යනකොට බලවත්ම කර්ම ශක්තිය බලවත් වෙලා ඉවරයි. ආසීවන ප්‍රත්‍ය ලැබල එකින් එකට. එකින් එක ප්‍රථම පළවෙනි ජවනින් ආසීවන දෙවෙනි එකට දෙවෙනි ජවනින් තුන්වෙනි එකට ඔහොමම ගිහිල්ලා. ක්‍රියාකාරී බලයක් නිකොදෝන එක පස්වෙනි එකට නැගිලා ඉවරයි. දැන් ඒ ආපු ජවන් මාර්ගය තුල ඒ අරමුණම තමයි. දැන් ඇවිදිලා අර දිගටම 6 වෙනි ජවනියට එන්නේ. 6 වෙනි ජවනියට ආවට අපි මේ 6 වෙනි ජවනියේදී නිෂ්පාදනය කළා දුන්නේ ඉස්සෙල්ලා ආපු අර කර්ම ශක්තියෙන් ගිරද් දුන්න මේ මූල විපාකේ කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා ඉවරයි. පෙරභවයෙන් ගිනාපු කර්ම ශක්තිය අවසාන පුරුක උතින්දී. නමුත් එතනින් ඒක අවශ්‍ය නෑ දැන්. ගොඩනගල තියුන එක තමයි මේ දැන් චුතියර දීලා තියෙන චිත්තජලු චිත්තේ වීති චිත්තක්ෂණේ. 6 වෙනි චිත්තක්ෂණේ. ඔබේ චුතිහිත කියලා අපි කියමු මොකද චුත වෙන්නා වූ අවස්ථාවේදී පහළලා තියෙන චිත්තක්ෂණේ නිසා. ඒ චිත්තක්ෂණේ ගොඩනගලා තියෙන චුතියෙන් නෙමෙයි. ඒක ගොඩනගලා තිබුණේ මේ චිත්ත විදී ආරම්භය මුල් කරන වෙලාවේ කර්ම ශක්තියෙන්. ඒ කර්ම ශක්තියෙන් ඊනිහට යන්න විදාරන්නේ තියෙන අවසාන චුත උනේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රතිසන්දි කියන කර්ම ශක්තිය නැවත කර්ම ශක්තිය ආරම්භය පටන් ගත්තා දෙවෙනි අවස්ථාවේ ඊළඟ චිත්තක්ෂණයෙන් ප්‍රතිසන්දි කියන හත්වෙනි ජවනි. ඔන්න හත්වෙනි ජවනි ඊළඟ භාවයට විපාක දුන්නේ නැහනම් අවසාන වෙනවා කියලා කියා තියෙනවනේ. දැන් පළවෙනි ජවනේ මෙලොව ලැබෙන විපාක වලට හත්වෙනි ජවනේ අවසානයේ ඊළඟ භවයේ ලැබෙන විපාක වලට මැද ජවන් තමයි මතු සංසාර ගමන් හේතු වෙනවා කවදා හරි විපාක දෙන්නේවට ලැබෙන්නේ කියනවා. අන්න හත්වෙනි ජවනේ තමයි හැම වෙලාවකම ඊළඟ භවයේ ලබා දෙන්නේ. ප්‍රතිසන්දි කරන්නේ හත්වෙනි ජවනේ. මොකද පහක් ගිහිල්ලා හිටන් චුටි ප්‍රතිසන්දි කියන දෙකක් යනවා. චුටි ප්‍රතිසන්දි කියන්නේ කර්ම වේගය යටි යන්නේ. ගොඩනැගිලා තියෙන්නේ චිත්ත වේගය. ඒක චිත්ත වීතියේ අන්නේකයි චුති පරිසන්දි වේලාවේදී කියන චිත්තක්ෂණේ දෙක ඉස්සෙල්ලා හදපු චිත්ත විතිය මුල ඉඳන් අනේකේ හැටගත් ඒක. ඒක මුලදී නිර්මාණය කරලා ඉවරයි මේ චිත්තේ මේ කර්ම වේගය ඉවර වුණාට. අවසාන චුතිය වෙන වේලාවේදී පෙර භවින්ගම කර්ම ශක්තිය ඉවරයි. කර්ම ශක්තිය එකක් කර්ම ශක්තියෙන් ගොඩනගන මානසිකත්වය එකක්. කර්ම ශක්තියෙන් ගොඩනගන්නේ වස්තු රූපේ. වස්තු රූපේට හිතක් නැහැ. වස්තු රූප ගොඩනගනවා කර්ම ශක්තිය. ඒ වතු රූපේන මනංච පටිච්ච ධම්මේච උපජ්ජති කියන එක සිද්ධ වෙන්න ඕනේ. ධර්මයක් ගන්නවා මනෝ විඥානයක් හටගන්න. ඒ විඥානය හටගන්න කොටත් චක්කුද්්වාර විඥානය හටගෙන වීතිය කෙලවර වෙනකන් සෝතද්්වාරයක් ඒක ගැටෙන්නේ විඥානය හටගන්නේ. ගහනද්්වාරයකින් තව එකක් ඉන්නේ චිත්ත වීති අවසානල අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් යන්න ඕනේ. දැන් ඔක ගැඹුරු හරියක් කියනවා ධර්මයේ හැඟවිල. දැන් චක්කුද්්වාර හෝ චිත්තක්ෂණ වීතිය ගියහම අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් ගිහින් තමයි තව චිත්ත වීතිය හටගන්නේ. සෝතද්්වාර හටගන්න බෑ මේහා. ඒකේ මනෝද්්වාරික වශයෙන් හටගන්න අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක්. ඒකෙන් භුක්ති විඳින තමයි ආයිසරයක් චිත්තක්ෂණ හෝ ආයිසරයක් නැවතත් චිත්ත වීතියක් ద్వාරයකින් හටගන්නේ. ඒකයි ద్వාර රටාව. හරි ගැඹුරු හරි අපතන තියෙන්නේ. ඉතින් ඔතන යනකොට අන්න චිත්තක්ෂණ හට ගැනීමේදී ප්‍රතිසන්දි කියන වචනේදී අපි දැන් අරගත්තේ කොහොමද මේ ප්‍රතිසන්දි හටගන්නේ? හැම චිත්තක්ෂණයකම උපාද අවස්ථාවේදී පටන් ගන්නවා ඒක පරිත්තහවපාචක්‍රය. ඒක අවිද්‍යා ප්‍රත්‍ය කරෙන් තිබිච්ච යම්කිසි අවිද්‍යා ප්‍රත්‍යෙන් හටගත්තා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපකින් නැති. විඥාන පත්‍ය නාමං නාවපත්‍ය චත්තායතන චත්තායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බව බවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. අන්න ලදරු අවස්ථාවේ ජරා මරණි. අවස්ථා මරණයක් මිස චිත්තක්ෂණේ මරණිය නෙමෙයි. සුද්ධල මරණයක් නෙමෙයි එතන ප්‍රතිසමාවාදී කියන්නේ. ලදරු අවස්ථාව සම්පූර්ණ කරලා ඉවරයි. ඒ අවස්ථාව ජරා මරණ කිව්වේ. ආයි පහළනවා දෙවෙනි චිත්තක්ෂණේ. මේ චිත්තක්ෂණේ උපාද අවස්ථාව වර්ධනය කරන්න. නෑ ලදරු අවස්ථාව නම් ළම අවස්ථාව කියලා අපි උපමාව වශයෙන් ගත්තේ. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාමං ඒතෙම්මයි. නාමපත්‍ය පස්සෝ පසපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. දෙවෙනි අවස්ථාවක් ඉවරයි. තව චිත්තක්ෂණේ මලියනේ චිත්තක්ෂණේ අවස්ථා දෙකක් ඉක්ම ගියා. ඒ අවස්ථාව වර්ණය තමයි කිව්වේ ජාතිපත්‍ය ජරා මරණ කිව්වේ ජාති කිව්වේ චිත්තක්ෂණේ ලාභාල අවස්ථාව නේ උපාද අවස්ථාවේ තීති අවස්ථාවට යන අතර තුන්වෙනි අවස්ථාවක් හද ගන්නවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය චට්ඨායතන තව සලායතනං උදිනේ. චට්ඨායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාතිපත්‍ය ජරා මරණ. අවස්ථා තුනක් ගියා. හතරවෙනි අවස්ථාවට හද ගන්නවා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලායතන සලායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාතිපත්‍ය ජරා මරණ. අවස්ථා භංගය. අනිත් ත්‍විතිය අවස්ථාවල භංග වුණා. ඔනේ චිත්තක්ෂණයේ පරිත්‍යසමුපාද හතර. ඔය පරිත්‍යසමුපාද හතර, ඔය හතර ආකාරයේ. අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යා සංපයුක්ත සංඛාරපත්‍ය විඥාන විඥාන සංපයුක්තං විඥානපත්‍ය නාමං නාම සංපයුක්තං නාමපත්‍ය චත්තායතන චත්තායතන සංපයුක්තං මේ වගේ නේද සංපයුක්ත පරිත්‍යසමුපාද කියන්නේ මේකද? මේ යන ක්‍රමය. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය අවිද්‍යා එතන මේ සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානපත්‍ය නාමං නාමපත්‍ය විඥාන ඔය විදිහට එනවා අඤ්ඤමඤ්ඤ පරිච්ඡේදමපාදී කියන එක කොයි එකලා ඕකම ක්‍රියාවලියන් වෙ කියන්නේ යනකොට හැදෙන හැටි. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය හේතු පරිච්ඡේදමපාදී. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යා හේතුක සංඛාරපත්‍ය විඥාන සංඛාර හේතුක විඥානපත්‍ය නාමං නාම විඥාන හේතුකම් ඔය විදිහට නම් හේතු වෙන හැටි. එතන හේතුපරිච්ඡේදමපාදී ප්‍රත්‍යපරිච්ඡේදමපාදී ඊළඟට අඤ්ඤම මේ සම්පවිත පරිච්ඡේදමපාදී අඤ්ඤමඤ්ඤ පරිච්ඡේදමපාදී. ඔන්න ඔය කියන හේතු ප්‍රත්‍ය සම්පවිත අඤ්ඤමඤ්ඤ කියන හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙන පරිච්ඡේදමපාද චක්‍ර හතරක්. ඔය උපාද කිදි බංග කියන අවස්ථා තුනේ යන තිටි අවස්ථා සම්පූර්ණ වෙනකොට ඔය චිත්තාස්තනය ක්‍රියාත්මක කරලා තමයි ඔය පටිසන්ධි චිත්තයක් උපදවන්නේ. ඒක චිත්තක්ෂණය තුළ පරිත්‍යාගවල හතරක් ක්‍රියාත්මක වෙනවා. මේක අදි වේගවත් අදි අපේ මනසට ගෝචර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක සර්වඥ ගෝචර දහමක්. ඉතින් ඒතොර මේක හට ගන්න අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන්නේ. අර මේ පටිසන්ධි චිත්තක්ෂණයේ උදයව් ඒ කියන්නේ ඉස්සෙල්ලාම ආරම්භ වෙන අවස්ථාවේ. ඒ කියන්නේ මේ හට ගැනීමේදී හට ගන්න මූලික අවස්ථාව. උපාද අවස්ථාවේ පළවෙනි පරිත්‍යාගපාද අවස්ථාවේ ප්‍රතිසන්දි අහුවෙලා ඉවරයි. ප්‍රතිසන්දි කියන්නේ කොච්චර සියුක්ෂම දෙයක්ද? එතන පටන්ගෙන ලැබූ ප්‍රතිසන්දියේදී ඊට පස්සේ එකින් එක ජනිත කරගෙන ජනිත කරගෙන හතර අවස්ථාවක් ගියාම තමයි ප්‍රතිසන්දි චිත්තක්ෂණේ සම්පූර්ණ වෙන්නේ. ඇහිපිය ගහනකින් කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් විලාසෙදි මේ ඔක්කොම වෙලා ඉවරයි. මේ තරම් අති සියුක්ෂම චක්‍ර 16ක් ක්‍රියාත්මක කළා. මෙතන පටිසන්ධිය අල්ලන. පටිසන්ධිය අල්ලනකොට දැන් මැරිච්ච සෙන මෙතන. භවන්දේ විගා කියනකොට පැරණි හෘද රූපයේ පැරණි නිෂ්පාදනය කරලා දුන කර්ම ශක්තිය මුල් කරගෙන නිෂ්පාදනය කරන හෘද රූපයේ අවසාන චිත්තක්ෂණ දෙකේ කාල සීමාව තව ඉවර නැහැ. එහෙනම් භවන්ගේ දිගක් ගියාමයි මේ ටික ඉවර වෙන්නේ. අනේ නව හෘද රූපයේ කර්ම ශක්තිය දැන් නව කර්ම ශක්තිය නිපදවලා ඉවරයි. ඒකෙන් තමයි නව හෘද රූපයේ බලුනම් බලු විදියට හටගන්නේ. ඒකෙන් ප්‍රසාද රූපේ ප්‍රහාද රූපයයි මේ හෘද රූපය කියන එකයි මේ අපි හිතාගෙන හෘදයයි දෙකක්. ප්‍රහාද රූපයේ තියෙන්නේ එක දශකයේ වත්තු දශකයේ පමණයි. ඒක ඒ කියන්නේ කාය ප්‍රහාදේ කාය දශකයේ. කාය දශක භාව දශක වත්තු දශක කියන මේ දශක තුනකින් යුත් වෙන පරිසන්තියේ ඔච්චර ඉස්සෙල්ලාම පළවෙනි චිත්තක්ෂණේ ආරම්භ කරන්නේ. ඔක පුණ්‍ය කර්මජයි. ඊට පස්සේ ඊළඟ චිත්තක්ෂණේ පටන් ගින භාව රූප 70ක් නේ හදනවා. චක්කු දසක සෝත දසක අන්න ආන් එක තමයි සංජාති අවස්ථාව. ජාතිලාට සංජාති වුණා. ජාති සමග එක්වන්නේ සංජාතික වුණා. අන්න දසක 70ක් ඇතුළේ හටගත්ත අර හට ඉස්සෙල්ලා ප්‍රසාද රූපේ හටගන්නවා. ওই ප්‍රසාද රූපයත් එක්කලම හටගන්නවා චිත්තජ රූප නැගිලා චිත්තජ රූපේ. දැන් කර්මජ රූප කර්මජ කය චිත්තජ කය දෙකක් කියලා උතුජ කය ඇති කියන එක විපර්යාසී වෘතු විපර්යාසී ත්‍රිජ කායක සත්වයේ හටගන්න මෙන්න මේ ත්‍රිජ කායක සත්වයා මොකද කරන්නේ මෙයාට කියනවා අන හටගත්ත කෙනා තමයි අර සූක්ෂම කායිකය කියලා කියන්නේ අනි සංජාතිකය ඔය සංජාතිකය සැරිසරාගෙන ඉන්නවා කර්ම ශක්තියේ මෙහි ඇවිල්ලා ඉතින් ඊට අවශ්‍ය වෙන ගර්භයක් හෝ උපපති ස්ථානය සකස් වෙනතුරු කර්ම ශක්තිය සම්බන්ධ වෙලා ඒක සකස් වෙනකන් කාලයක් ඉන්න පුළුවන් අන්න ගන්ධබ්බ කිව්ව ගන්ධයේ එල්බගෙන වාසය කරන මොකද්ද එක්ක සීල සුගන්ධි එක්ක දුස්සීල දුර්ගන්ධි මේකයි ගන්ධකෙම ගඳ සුවඳ මේක නෙමෙයි මූලිකයෙන් තියෙන සීල සුගන්ධි හෝ දුස්සීල දුර්ගන්ධි ඒක එල්බගන්න අන්නේ ගන්ධයේ එල්බගත්ත නිසා තමයි කිව්ව උපාදානය කරගත ගන්නේ සංහාවෙන් අල්ලගත්ත දේ කියේ දෙන්නේ අත් අන්නේ අන්තරා වයික අවස්ථාවේදී එයා කියන්නේ සංහා උපාදානය කරගෙන ජීවත් වෙනවා හොඳයි සංහාවක් උපාදානය කරගන්න තණ්හාව කොහෙද නිපද වෙන්නේ කොතනකද හැදෙන්නේ කොහොමද හැදෙන්නේ වේදනාපත්‍ය තණ්හා වෙන ක්‍රමයක් නැහැ එන යම් තැනක තණ්හා ඇතන වේදනාපත්‍ය තණ්හා වේදනා සම්පයුත්තා එන අන්න සම්පයුත්ත ප්‍රතිසමපාදී වැදගත් දෙයක් ගන්න පුළුවන් යම් තැනක තණ්හා ඇද්ද වේදනාත් එතනමයි සමගයේ දෙන්නේ දැන් තණ්හා යම් තැනක තිනවන වේදනා යම් තැනක තිබී යුතුයි නං පසපත්‍ය වේදනා පස සම්පයුත්තා ඉස්වරසේ සමගයේ දෙන්නේ වේදනාව. එනතන ස්පර්ශයක් තියෙන්න ඕනේ. සලආයතන පත්‍ය පස්සෝ සලආයතන සම්පවිත්තු. එන සලආයතනක් තියෙන්න ඕනේ. නාම රූපත්‍ය සලආයතන නාම රූප සම්පවිත්තු. එන නාම රූපත් තියෙන්න ඕනේ. විඥාන පත්‍ය නාම රූප විඥාන සම්පවිත්තු. එන විඥානත් එතන තියෙන්න ඕනේ. සංකාර පත්‍ය විඥාන සංකාර සම්පවිත්තු. සංකාරයත් එන්න ගිලා තියෙන්න ඕනේ. එන අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යා සම්පවිත්තු. අවිද්‍යාවත් එතන තියෙන්න ඕනේ. එන අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ඔක්කොම තියෙන්න ඕනේ. තණ්හා භුක්තියක් විඳින්න. එනයි ති සත්‍ය වුණා කියලා ඉවරයි නේද? සංජාතික සත්‍යයන්නේ. එන අන්තරා භාවික අමුතු භාවයක් නෙමෙයි. ඒ පටිසන්දිලා වල.
සම්පූර්ණ
සත්‍ය. සත්‍යයනි සම්පූර්ණ සත්‍ය. මේක ඔය සූක්ෂම කායිකයි මිච්චරයි වෙනද? ඉතින් මේ සූක්ෂම කායිකත් තියෙන්නේ මේ පුද්ගලයා තමයි. අන සංජාතික කියන්නේ. ජාති සංජාති දෙවෙනි අවස්ථාව. අන්න ඔක්කාන්ති කියනවා. ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාතපත් තියෙන පත්‍ය. දැන් ගිහිල්ලා බට ගිහිල්ලා කලලයක් හට ගන්න අවශ්‍ය කියන සුක්‍රාන් ඩිම්බාණු එකතු වෙලා තියෙන ජනකාඩුවක් හැදෙන ස්ථානෙට ගිහිල්ලා මේක ගිහිල්ලා මොකද කරන්නේ මෙතනින් සම්බන්ධ වෙනවා අර වස්තු රූපියත් එක්ක යන්නේ කවුද මෙන්න මේ නාම රූපේ ඒ නාම රූපේ තමයි අපි යන්නේ ඒක අන්තරාභයිකයක් කියලා කිව්වේ නෑ ඔකන්ති මේ අර ඔකන්ති වලට ගිහින් මේ සංජාතිතිය නැත්නම් ගන්ධබ්බය අන් සංජාතිකය ඔකන්තියට ගියාට මොකද කරන්නේ ගැබේටි වෙන්නා වූ මාංශපේති සෛලත් එක්ක සම්බන්ධේලා ඒක මේ හැදිරට අරගෙන මේක ඒ හැදිරට අරගෙන දෙක එකට සම්බන්ධ වෙවි. එකට වෙන්නුටිනා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එකින් එකට ජාතක වෙනවා. මේකෙන් එකට උදව් වුණේ, එකින් මේකට උදව් වුණේ. අරගෙන මේකේ වෙන්න පටන් ගන්නවා ඔක්කාන්ති ආස අබිනිබ්බත්. අන්න තුන්වෙනි ආස බලය ඇතුළු අභ්‍යන්තර නිර්මාණයක් වෙයි. අන්න කන්දානම් පාතු බව. දැන් ඇතුළේ වැඩෙනවා ස්කන්ධය. ආයතනනම් පටලාව බිහි වුණා. ඇහැට රූප කන් සද්ද වුණා. ඊවිච් එක ආයතන පටලාව. අයන් උච්චෙන් බිකේ ජාති. මාන්නේ මේකේ જાතිය. ඔය සම්පීඩ දෙමයි જાතිය කියන්නේ. ඉතින් චුටි පරිසන්දිය අතර අතරක් නැහැ කියන එකත් ඇත්ත. සංජාතික අවස්ථාව දකින්න ගන්න බැරි එකයි මේ අන්තරාභයිකය කියලා මෙහිකේ පෙන්ලා නැහැ අභිධර්මයේ කියලා මේ මේ තේරවාදී පරපුරේ පෙන්ලා නැහැ ගන්ධබ්බී කියන සංජාතිකේ පෙන්ලා තියෙනවානේ. ඔකන්තිකේ පෙන්ලා තියෙනවානේ. ඔකන්ති කියන්නේ ගන්ධබ්බී කියලා පෙන්ලා තියෙනවානේ. ගන්ධබ්බ අවකන්ති හොන්ති කියන. ඔව්. ඒ තියෙනවා හොඳ පැහැදිලිව පෙන්ලා තියෙනවා. ඔව් ඒක හරි. ඒක තියෙනවා. ඒ උන්වහන්සේ මේක විග්‍රහ කරලා නැහැ. ඔය විදිහට විග්‍රහ කරලා නැහැ. අනේ ඒකයි කාරණේ. ඔව්. දැන් හුඟ දෙනෙක බයක් තියෙනවා මෙහෙම එකක්. මෙතනින් සූක්ෂම කය පිටේලා යනවා කියලා එකක් පිළිගත්තොත් ආත්මවාදීට වැටෙනවා කියලා. ඒ කියන්නේ ආත්මවාදී තේරුම් ගන්න නැති අයගේ අදහස ඕකයි. ආත්ම කියන්නේ මොකද්ද? වෙනස් වෙන බිදෙන්නේ නැති කැඩෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති යමක් ලෝකේ තියෙනවා කියලා නිගමනය කරපු කෙනාටයි. ආත්මවාදියක් එක සම්බන්ධ වෙන්නේ. දැන් මේ සූක්ෂමව ගියත් කායිකව ගියත් මොනවා ගියත් එහෙම එකක් වෙනවද? දැන් හොඳයි මෙතනින් තව කෙනෙක් යනවා වගේ දැක්කොත් එහෙම ඒක පිළිගන්නවා කියොත් ආත්මවාදී කියලා. මගේ අපි ස්වාමීන් වහන්සේ නමක් කියව අභිධර්ම විසරත හාමුදුරු නමක් මේ කලුගල සතන ජෝති හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ඒ ගැන මම කිව්වා මාත්‍ය ඔබ පිළිගත්තොත් ආත්මවාදීට වැටෙන්නේ නැද්ද? මම හොඳයි ඔබ වහන්සේගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මෙහෙම දොරකඩවල් දෙකක් තියෙනවා. මම දැන් මේ පුද්ගලයෙක් මේ දොරකඩෙන් ඇවිල්ලා මෙතනින් යනවා අපිට පේනවා නේද? ඔව් පේනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙනම් මම මේ දොරකඩ යන කෙනෙක් මෙතන යනවා දැක්කා කියලා. ආත්මවාදීට වැටෙනවාද කියලා කියන්න බිසෙල්ලම්. දැන් මෙතන හැමදෙරට ටික ප්‍රශ්නයක් වුණා. මම මා ටික විග්‍රහ කරලා දෙන්න. මෙතනින් දුරකඩී යනකොට මම ඒක විග්‍රහ කරලා දෙන ආත්මවාදියට අහු නොවෙන හැටි. යම් කෙනෙක් එහෙම කියනකොට සම්මත ලෝක සම්මත කතාවට කියන්නේ ගන්න ඕනේ. නමුත් ආත්මවාදී එකක් තිබුණ නැහැ කියලා මම පෙන්නා දෙන්න. මෙතෙන්දී යම් ක්‍රියාකාරී විච රූප ස්වභාවයක් තිබුණා නම් ඒ රූප ස්වභාවයේ මෙතනින් අර දුරකඩී යනකොට ඒ ස්වභාවයමද තිබුණි. නැත්නම් වෙනස් වෙලාද? ඒක වෙනස් වෙලානේ. හොඳයි මෙතෙන්දී යම් ආකාරයේ වින්දන ස්වභාවයක් සැප දුක් උපේක්ෂා වශයෙන් තිබුණා නම් මෙතෙන්දී දැනෙන්නේ. ඒ දැනෙන ස්වභාවයද මෙතන යනකොට තිබුණි. ඒකත් වෙනස් වෙලා. මෙතෙන්දී යම් රූප සංඥා, ශබ්ද සංඥා ආදී කරන් තිබුණා යම් සංඥාවක් හිතෙනා මානසිකත්වයේ තුල. ඒ සංඥා මාධ්‍යෙමද අතින් කියනකොට යන්නේ. මෙතෙන්දී යම් සංඛාරයන් ඉපදවමින් තිබුණා අරප දුර යන ඒ සංඛාරයේ තිබුණි. ඒත් නෑ. එහෙනම් මෙතන යම් විඥාන ස්වභාවයක් තිබුණා නම් ඒ විඥාන ස්වභාවය අතින් යනකොට තිබුණාද? ඒත් නෑ. එහෙනම් මෙතන යන්නේ කියන අතින් යන්නේ කියන ගියාවාගේ දැක්කහම රූප ගියෙත් නැත්නම් වේදනා ගියෙත් නැත්නම් සංඥා ගියෙත් නැත්නම් සංඛාර ගියෙත් නැත්නම් විඥාන ගියෙත් නැත්නම් මොන ආත්ම ගියා කියලාද යාර පිළිගන්න තියෙන්නේ? ආත්මය ගියාද? දැක්කේ නැද්ද? යනවා එනවා දැක්ක පළියට ආත්මයක් යන්නේ නැහැ කියන එක ඔන්නෝගෙන් තෝරගන්න ඕන. එහෙනම් ආත්ම දෘෂ්ටිය විදිහට ගත්තාට පස්සේ යනවත් පේනවා, එනවත් පේනවා, ඉන්නවත් පේනවා, ආත්ම දෘෂ්ටිය ගන්න එකක් එතන නැති බව දකින්න ඕන ඔතන. යනවා දැක්කට එනවා දැක්කට ආත්ම දෘෂ්ටිය ගෑන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය තෝරගන්න බැරුවයි තියෙන්නේ. මොකද මේ කය ඇතුලේ ආත්මයක් තියෙනවා කියတာ මුලාවට බවුන හිතපු හින්දා. ඒ ඇයට ආත්ම දෘෂ්ටියක් වටනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. විෂයාකාර මේ සක්කාය දිටිය හටගන්න හැටි. ඕක තෝරගන්න බැරුවයි ඔය කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ එක්තරා මේකට බහිනවා. මොකද මේ කැඩෙන්නේ නැති, විදින්නේ නැති, වෙනසෙන්නේ නැති සදාකාලික ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ දෘෂ්ටිය පැනලා තින්න යන්නේ කන නිසා. ඉතින් එම් ආත්මයේ කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක, කුරුල්ලා කූඩුවක් හරි කූඩුවක් තනන්න නැති තොප කයක් හරි කයක් තනන්න නැහැ කියලා භගවත් ගීතාලිය මුලටම ආත්ම දෘෂ්ටිය අරන් තියෙනවා විදිය. ඉතින් මොකද ඒගොල්ලන්ට පෙනෙන ස්වභාවයෙන් එහාට දකින්න බැරි නේද? පංචස්කන්ධ ස්වභාවය දැක්කේ නැහැ. පංචස්කන්ධයන්ගේ විපරිණාම ස්වභාවය දැක්කා නේද? ඒ යනේන කෙනාගේ පංචස්කන්ධයේ විපරිණාම ස්වභාවය යන නම් මුලාත්මයක්ද කී? යනවා එනවා පෙවුනට. දැන් මේක දකින්නවා. ඒක දැකන යනවා එනවා පේන්නේ නැති නේ? පේනවා. ඒකේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරණන් හතේ දේශනා කළේ අර උඩු මහන්තල් ගිලා ඉන්නකොට යනකොට කලවලට ඇතුල් වෙන්නේ නැහැ, පිට වෙන්නේ නැහැ, පාරිසෙන් සරණයි දැක්කා වගේ මේ චිත්තපටිසන් දාපේ සත්‍යයේ ස්වභාවය දැක්කා කියලා. එහෙම එකක් පේනවා. හැබැයි ඒක පෙවුන පළියට ආත්ම දෘෂ්ටිය වැටින්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය අර ගන්න ඕනේ අර ධර්ම රූප වේදනා සංඥා සංකාර විඥාන වල යථා ස්වභාවය බලලා. තී කරලා බලලා. ආත්මයි කියලා හිතා ඉන්නවනම් යම් කිසි දෙයක අපි අහනවා දැන් මේ මොහොත දැන් මේ පවතින මොහොත පවතින එකක් තියෙනවද? මොහොත පවතින රූපස්කන්ධයක් තියෙනවද? ඒකාකාරව මොහොතක් ඒකාකාරව පවතින වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය තියෙන විද්‍යාමාන වෙනවද? කොහොම කියන්න පුළුවන්ද කාටවත් තියෙනවා කියලා? එහෙම නැත්නම් ඒ ටික ඇරිලා මොකද පෙන්වන්නේ සත්‍යය? ඔය ටික හා සත්‍යෙ පෙන්වන්න පුළුවන්, පනවන්න පුළුවන්. පනවන්න බැහැ. එහෙනම් ඔය ටිකේ තුල සත්‍ය වාසි පනවන්න බැහැ නේද? ආත්මය පනවන්න බැහැ නේද? ආත්ම දෘෂ්ටියක උදේ කතාවක් තියෙනවද? ඒ මේකක් උදේ සම්බන්ධද? නැහ ආත්මකතාවක් ඕනින්නේ ආත්මකතාවක් ඕනින්නේ අපි එකක් දකිනවා. ඔයගොල්ලෝ කියන જાතික කොතන නැහැ. ඒක අපි දකිනවා. ඔතන තියෙන්නේ හේතුඵල ක්‍රියාදාමය. නැහැ කියන්නේ නැහැ, ඔව් කියන්නේ නැහැ. හේතුව හේතුවකට ඵලයන්. ධාමීනි මේ ජරා මරණ කාටද වෙන්නේ? ඒක විසුණු වහන්සේනමක් අහනවා. බුදුරන් වහන්සේ. මානව ප්‍රශ්නේ වැරදි. ජරා මරණ කෙසේ වේද කියලා අහන්නේ. ಜಾතිපත්යෙන් ජරා මරණ වේ. ඕකයි උත්තරේ. කයි කයි යාති කාවිද උතෝරි යාති උටයිකාර මහාන ප්‍රශ්නය හුව වැරදි යාති කෙසේ වේද හන්ද බාප්‍රත්‍යෙන් යාති ඔය විදිහට උත්තර ගන්න ඔය විදිහට විඳ ගන්න ඊළඟට ආන ස්වාමීන් බව කාගේද ඒ ප්‍රශ්නේ වැරදි උපාදාන ප්‍රත්‍යෙන් බව වේ ඒ විදිහට ගන්න ක්‍රියාවලිය ගන්න ක්‍රියාත්මක වෙන හැටි බලන්න එතනද දෙකටම නෑ ඒක අයිතිකාරියුත් නෑ මම මගේත් නෑ හරි අහන්නේ ඒක කොනක් අල්ලා ගන්න මම කියන එකක් මම කියන එකක් ලෝකෙ අල්ලා ගන්න එකක් තියෙනවද පොතන හරි කියලා අල්ලා ගන්න. ඉතින් සාමිනී විපාදාන කාගේද? මේ සාමිනී තණ්හා කාගේද? ඉතින් ඔහම අහන්නේ සාමිනී වේදනා කාගේද? ඉතින් උපාදාන පත්‍යෙන් භව වේ කියලා ගන්න. එහෙමයි භව හැදෙන්නේ. තණ්හා පත්‍යෙන් උපාදාන වේ. වේදනා පත්‍යෙන් තණ්හා වේ. එතකොට මේ පස පත්‍යෙන් වේදනා වේ. සලආයතන පත්‍යෙන් පස වේ. නාම රූප පත්‍යෙන් සලආයතන වේ. විඥාන පත්‍යෙන් නාම රූප වේ. මේ විදිහට ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාදාමී තේරුම් ගන්න. ඔය නෑ කියන්නේ නැහැ, ඔව් තියනවා කියන්නේ නැහැ. ඇත නැත දෙක මහ කරලා හේතුඵල ක්‍රියාවලිය බලන්න. විද්‍යාමානෙම හැටි බලන්න. විද්‍යාමානත්වයක් තියෙනවා ওই විදිහට. ඒක ඇතිදියද නැතිදියද කියන උත්තරෙන් ගන්න යන්නේ ගියොත් අන්තොල්ට වැටෙනවා. ඒතර හේතුඵල ධාමී දැක්කහම ඇත නැත කියන දෙකෙත් නැහැ. ප්‍රශ්නේ නියම පිළිතුරත් ඇවිදිනවා. මෙවැනි කොච්චර ලස්සන ධර්මයක්ද මේ තියෙන්නේ. හරි ගැඹුරුයි. නිය ඔය ප්‍රශ්නේ එහුනහම චුටි පරිසන්දි අතර අතරක් කියන්නත් නැහැ. අන්තරාභවයට යන්නේ කවුද කියන්නේ? එතන හේතුත් පේනවා. ඒ සූක්ෂම කායිකය තමයි අර දැන් අපි කියුවේ සංජාති කියලා. කවිදෙන් කියනවා නම් ගන්ධබ්බය. ඉතින් ඔය ඕනෙකින් අපිට කියන්න පුළුවන් ගැලපෙන්න නමක් දාලා. මොකද ඒ නම් දාලා මෙතන යන කෙනෙක් අතෙන් යනවා දැක්කා කියලා. ආත්ම දෘෂ්ටියකට යන කෙනෙක් ඇතුළේ ආත්මය ගියේ එකක් නෑ කොතනකවත්. පෑවීමක් තියෙන ඒකත් මහත්ය මෙහෙමයි. පෑවීමක් තියනවා කිව්වොත් අහේතුකවාදයක් වෙන්න පුළුවන්. හේතුඵලවාදී කියන එකේදී කායින හේතුවකුත් තියෙනවා. අන්න ඒකයි. ඔව්. අන්න ඒකයි. කරන කෙනෙක් නෙවෙයි. කරන ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරයක් තියෙනවා. හේතුඵල ක්‍රමය. ඒ හේතුවෙන් ඒ ඵලය. එක හේතුවක් එහෙට ඵලය වෙනවා, තව එකකට හේතුව වෙනවා. ඒක තව එකකට ඵලය වෙනවා, ඒක තව එකකට හේතුව වෙනවා. එකක් එහෙට ඵලය, එක හේතුව. ඒ ක්‍රමීත හේතුඵල හැදෙන්නේ. අහේතුක නෙවෙයි. අත්‍යවාදයක් නෙවෙයි. අහේතුකවාදයක් නෙවෙයි. ඒ ඔක්කොම 62ක් විද්‍යාවාද වලටයි. මේ හේතුඵල ධර්මය කියන්නේ අන්නේ ඒක. පූර්ණ විද්‍යාව. ඔක හරි ගැඹුරුයි. ඉතින් ඔක කියන ප්‍රවෘත්ති පරිත්‍යාසමපාද වේ. පටිසන්ධි පරිත්‍යාසමපාද ඒ විදිහට යන්න ඕනේ. පරිත්‍යාසමපාද කියන්නේ මේ මහා සාගරය වගේ පරිත්‍යාසමපාද. ඇහැ සංකතයි පරිත්‍යාසමපන්නයි. රූප සංකතයි පරිත්‍යාසමපන්නයි. සේ ධර්මයි වය ධර්මයි. පිළලා තිනා විචල ලස්සන්ට. කන සංකතයි පරිත්‍යාසමපන්නයි. ශබ්දයේ සංකතයි පරිත්‍යාසමපන්නයි. නාසයේ සංකතයි පරිත්‍යාසමපන්නයි. ගන්ධයේ සංකතයි පරිත්‍යාසමපන්නයි. එනම් මේ බාහිර රෝගය පරිත්‍යාසමපන්නයි. දැන් මොකද කොහොමද බාහිර රෝගේ පරිත්‍යාසමපන්නයි? නා අභ්‍යන්තර පරිත්‍යාසමපන්නතාවය මොකද්ද? බාහිර පරිත්‍යාසමපන්නතාවය මොකද්ද? දැන් මේ පරිත්‍යාසමපාද ධර්මතාවයේ පෙන්ලා දුන්නේ සත්වයේ පුද්ගලයක ඉන්නවා කියලා පෙන්වන්න නෙමෙයි, මේ සත්ව පුද්ගල දරුගතු කියන මේ ලියලු පැවැත්ම තුල යථාර්ථය පෙන්වන්නයි. මේ හටගන්න හැටි පෙන්වන්නේ. හටගන්න හේතුව, හටගන්න ආකාරය, නැතිකරන්න හේතුව, නැතිකරන විදිය. ඔය කියන කාරණා හතර විග්‍රහ කරනකොට මුළු ලෝකෙම ආයිති. අභ්‍යන්තරයේ බාහිරයේ කියන අමුතුවෙන් හටගත් එකක්, අක්‍රීයව හටගත් එකක් නෙවෙයි. අහේතුකව හටගත් එකක් නෙවෙයි. ඔක්කොම හේතුඵල ධර්මතාවයට අනුවයි හටගන්නේ. හටගන්න ආකාරය පෙන්වන්න තමයි මේ පටිච්චසමුපාද ක්‍රියාදාමී විග්‍රහ වුනේ. ඒක තමයි මේ බොහෝ කරුණු සත්‍යයකටම සම්බන්ධ කරලා පෙන්වන්නේ. දැන් උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියන වචنين අපි අරන් පුරුදු වෙලා තියෙන්නේ. උපාදානයෙන් දැඩිව අල්ලා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ වච්චගොත පරිබ්‍රාජික අහනවා. ස්වාමීනි, උඩ යන ගිනිසුටුවේ උපාදානය මොකද්ද? කුලක උපාදාන, වාතයේ උපාදාන. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. දැන් වාතයයි ගිනිසුටුවයි දෙකේ හිතක් තිබුණාද? උපාදානය ගැන කිව්වේ නැද්ද? බුදුරජාණන් වහන්සේ උපාදානය තියෙන දෙනක් කිව්වා. උලියන ගිනිසොටර වාතයේ උපාදාන. එහෙනම් ගිනිසොටර උපාදානයක් වෙන්නවා බාහිර රෝගී. දැන් අපි උපාදානය ගැන කතා කරනකොට කියනවා හිතෙන් දැඩිව අල්ලා ගත්තා නම් ඒක උපාදානය කියලා. එහෙනම් කො ගැලපිය? අන්න මේක තමයි කියන වචනීයම නිරුක්තියක් තියෙනවා. උපආදාන කියන්නේ ආසන්නයට ඇදිලා හිටිනවා. ආසන්නයට ඇදී සිටීමට කියනවා උපාදාන. තණ්හා කියලා කියන්නේ තණ්හා වෙන නිසා තණ්හා කියනවා. තණ්හා තණ්හා වෙන්නේ තණ්හායි. යමක් යම් තැනක හා වෙනවද තණ්හා. ඇලෙනවා. ඇලීමයි බැඳීමයි කියන එක තමයි තණ්හා උපාදාන කියන එකට පින්නේ. මේ හිත ගැන සම්බන්ධයක් මෙතන නැහැ. මේ තියෙන්නේ එක්තරා ක්‍රියාදාමයක් සිද්ධ වෙන හැටි. වේදනා කියන්නේ වීමක් දනවන්නේ වේදනා. ඒ වීම ධන වෙන එක හිතට දැනෙන හැටි මේ අපිට හිතෙනවා කැක්කුමයි ආසයි මේ හොඳයි කියලා දැනෙන්නේ. ඒක මේක වේදනාවල ලක්ෂණයක් දැනෙන හැටි. තණ්හා ලක්ෂණයක් තියෙන දාලා යන්න බෑ. හිත ඇදී ඇදී යනවා. ඒ තණ්හාවල ලක්ෂණය. උපාදානි ලක්ෂණයක් තියෙන බැඳිලා අත අරගන්න බෑ. ඒකේ උපාදානි ලක්ෂණය. ඒ ලක්ෂණයට උපාදානය කියලාද හිතා ඉන්නවා. තණ්හාවේ ලක්ෂණයට තණ්හා කියලා හිතා ඉන්නවා. වේදනාවල ලක්ෂණයට වේදනා කියලා හිතා ඉන්නවා. මේකෙන් අපිට පැටලෙනවා. ඒ නිසා සත්පුද්දලත්වයට සම්බන්ධ දෙයක් නෑ පරිත්‍යාසමුපාදය. හිතක් නැති වෙන පරිත්‍යාසමුපාදයක් කොහොමද කියන්නේ ප්‍රශ්නයක් වෙනවා. දැන් බුදුරන් වහන්සේ සත්පුද්දල බෙදී අයින් කරන්නයි පරිත්‍යාසමුපාදය දුන්නේ. හේතුඵල පෙන්නන. මොන හතේද යහන්නේ? කවුරු විදිහ එකක් ගහන්නේ? අන්න ඒක පෙන්නන්නයි දුන්නේ. සිද්ධ වෙන හැටි පෙන්නන. නෑ මෙන්න මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙනකොට දැනෙන ආකාරය තියෙනවා. අන්න ඒ ස්වභාවයන් තමයි අපි මේ හැවටලා ඉන්නේ. ඒක හැටියක් කියන්නේ. වේදනාව කියන්නේ වීමක් දනවනකොට දැනෙන ආකාරයක් තියෙන ලක්ෂණයක්. ඒකනේ වේදනාව කියලා අපි හිතා ඉන්නවා. වීමක් දැනීම ක්‍රියාවලිය ඒක ලක්ෂණේ තව එකක්. තණ්හා වීම ක්‍රියාවලිය ඒකේ ලක්ෂණේ තව එකක්. උපාදානෙහිවත් ආසන්නයේ බැඳීම ඇදී හිටීම තව එකක්. ඒකේ ක්‍රියාවලි බැඳී ලක්ෂණේ තව එකක්. භව කියන්නේ ක්‍රියාවලිය භව ලක්ෂණේ තව එකක්. ජාති කියන්නේ ක්‍රියාවලිය ජාතිවල විද්‍යාමාන ලක්ෂණේ තව එකක්. ඉතින් හැම එකම තියෙන්නේ ওই විද්‍යා સિદ્ધාන්තය. ඉතින් දැන් බලක් පිපිලා තියෙනවා. මම පොඩ්ඩක් විග්‍රහය කළා පෙන්නන ඔය මනෝ පුබ්බංගම ධම්මා කියන මුලදී ඔක මේ මානසිකත්වයේ තියෙන අවිද්‍යා තෘෂ්ණාතිකින් ගොඩනගෙන මානසිකත්වය හා සම්බන්ධයි. ඒ සම්බන්ධයෙන් කියන අතුරු කිල්ල ගියා වාගේ ආධ්‍යාත්මික බාහිර කියන දෙපැත්තකට මේක විහිදිලා ගියාවේ. යන්නේ එහෙමයි. නාම රූප වෙන් වෙනකොට අභ්‍යන්තර නාම රූප සහ බාහිර නාම රූප කියන දෙකෙන් මම මගේ කියන දෙකේ වෙන් වෙලා යනා ලෝකෙට. මමයි ලෝකයයි. හැදෙන ආකාරයද. පරිත්‍යාම පාදයේ දෙකම. අන්න එතෙන්ද යනකොට නාම රූප කියනකොට අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූප කියන දෙකෙන් අභ්‍යන්තර නාම රූපට ඇසකන දිවනාසී ශරීරයේ මන හැදෙන පැත්තට එනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට එනවා බාහිර නාම රූප කියන පැත්තට. ඒතර නාම රූප කියන වචනේ තෝරා ගන්න ඕනේ නාම රූප කියන එකේ තර්ථ ගොඩක් තියෙනවා. හිතයි ගතයි දෙකටත් නාම රූප කියනවා. මේක අවස්ථාවක. නම්්‍යතාවය හා රූප අනුකූල රූපණිටත් නාම රූප කියනවා. මේ තව එකක්. නම්්‍යතාවය දෙන්නේ අපිට හම් ගෝලයක් හදන්නේ. ගෝලයක නම්්‍යතාවය දුන්නොත් යම්කිසි හතර මහා භූතයන්ගේ එකතු කරපු ගුලියකට. නම්්‍යතාවයට අනුකූල රූපණේ උන එක ගෝලෙ. හැබැයි නම්්‍යතාවයේ රූපණෙන් අයින් කරන්න බෑ. ඒ නම්්‍යතාවය අහකොල ගෝලෙ විදිහට හිටින්නේ. එහෙනම් ගෝලයක් කියලා පෙන්වන්න බෑ. කෝටුවක් වගේ හැදුවනම් නම්්‍යතාවයේ කෝටුවක් විදිහට තිබ්බනම් ඒ අනුව කෝටුව කියලා එකක් විද්‍යාමාන වෙනවා. හතර මහා භූතයන්ගේ. හැබැයි නම්්‍යතාවයේ අහකොල කියන කෝටුව කියලා පෙන්වන්න විදිහක් නෑ. අන්න ඒක තමයි කියන්නේ නාමයයි රූපයයි අයින් කරන්න බෑ කිව්ව නම් මේ තාවි රූප ඔන්නෝක නාම රූප ඕකයි. දැන් නාමයෙන් රූපය අයින් කරන්න බෑ කියනකොට හිතෙන් ගත අයින් කරන්න බෑ කිව්වොත් ඇත්තද? දැන් හිත නාම කියනවා ගත රූප කියනවා කියලා ගත්තොත්. මිනිහෙක් මරලා දැමර පස්සේ මේ කො නාමයේද? එතන හිත තියෙනවද? සඳනම් තියෙනවද? අයින් කළේ නැද්ද? වෙන් කළේ නැද්ද? එහෙනම් නාමයෙන් රූපය වෙන් කරන්න බෑ කියපු දෙනක් අපේ ධර්මයේ තියෙනවා. අන්න නම්්‍යතාවයේ සහ අනුකූල රූපණී වික් කරන්න අයින් කරන්න බෑ. ඒකයි එතන අයින් කරන්න බැරි නාම රූප දෙක. හිතන නාම කියන්නේ නම්්‍යතාවයක් යට යමක් හැදගස්සන්න මූලික වෙන නිසා. අන් නාම කියන්නේ කේත නම්්‍යතාවය කියන එකයි. යමක් නම්්‍යතාවයට පත් කරන්නේ නාමයි. හිතෙන් යමක් නම්්‍යතාවයට පත් කරන්නේ නම් නමන්න පුළුවන්. ඒ නිසා ඒ ආධාර කියන්නේ ආදේශයක් වශයෙන් ආදේශ නාමයක් දෙනවා හිතට නාම කියලා. ඒකයි හේතුව. යම් නම්්‍යතාවයක් දෙන ආකාරයෙන් ඒ හේතුවෙන් කියන නාම කියනවා. ඒද නාම කියන්නේ ඒකයි. අපි සම්මත කරගත නාම තියෙනවා. යමක් පෙන්වන්න පනවගත නාම. ඒ හේතුවෙන් ඒකට නාම කියනවා. මේ නාම කියන්නේ හුඟක් විග්‍රහ සාහිත්‍ය එකක්. ඉතින් ඒකේ නාම රූප කියපු බලියද සියල්ලම හිතයි ගතයි කියලා ගත්තොත් වැරදි. ඒ දැන් බාහිර නාම රූප කියන්නේ නම්මේතාවයට අනුකූල හතර මහා භූතියන්ගේ හැඩගස්මක් ඇති කරන්නේ ඒ නාම රූපයි. අභ්‍යන්තර නාම රූප කියන්නේ ගතක් හිතක් සකස් කරලා දෙන්නා වූ එක නාම රූපයි. ඒ පැත්තෙන් හදලා දෙන එක. දැන් මේ නාම රූප කියන්නේ ඒ වගේ සම්පින්දනයක් විග්‍රහ කරලා ගන්න ඕන එක. දැන් පුවක් කිව්වහම ඒක පුවක් జాතියක් නෙවෙයි. මල පුවක් කියන්නේ පුවක්. සබ්බොඩ කිව්වක් පුවක්. නිලබොඩ කිව්වක් පුවක්. ඒක නම් ඔලියෙන් කියනවා. ඒක පට පුවක් කියනවා. ඒක කල්පිටි පුවක් කියන එක ඒක විදිහට අපි කියනවා. මොනවාගේ පුවක් කියන වචෙන්ද කියනවා. ඉතින් ඒතර අපිට කිව්වොත් එහෙම. පිටක පුවක් ගෙඩියක් දෙන්නේ. අපි කියලා හිටන් අර මේ නිලබොඩ කියන ඒ වැත්තේ අන්තිම ලදරු මොකු දුරු ගලයිඩිය ගෙන හදනවා. ආ කියනවා. මොකද්ද මේ ගෙනාවේ? පුවක් ගෙඩියක් නිල්ලුව පුවක් නෙමෙයිද? පුවක් නේ නැති මොනවා කියන්නේ? පුවක් ගෙඩියක් කිලෝ මම පුවක් ගෙඩියක් කියලා දුන්නා. ඔව් පුවක් නෙමෙයි. හරියන්නේ නැහැ නේද? විඩක් කන්න පුවක් ගෙඩියක් කිලෝ නම් ඒ විලාට මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය කරන්නේ හබ්බුල ගෙඩිය. ඒ යටි පුවක් ගෙඩිය කේර ගියාද දෙන්න ඕනේ. ඒකට ගලපෙන එක. පුවක් උන පළියට ගහන්න බෑ තැනේ හැටියට ගන්න ඕනේ. අන්න ඒකට කියනවා තැනට ඔබින විදියට නිරුක්ති සකස් කර ගන්න ඕනේ. නිරුක්ති එන්න ඕනේ. උක්තේ නිර්ණය වන්නේ නිරුක්ති. උක්ත කාරණී කියන්නේ උක්ත කියන්නේ ඒක මූලික වෙච්ච ප්‍රධාන දේ. ඒකේ නිර්ණය කරන්නේ නිරුක්ති. අන්න නිරුක්ති කියන්නේ නිරුක්තිය. නිරුක්තියේ පදේ නිරුක්තිය ඒකයි. මේකට තේරුම් ගන්නකො නිරුක්ති තේරුම් ගන්න. යමකින් නිර්ණය කරන්නේ නිරුක්ති. දැන් නිරුක්ති කියන පදයෙන් පෙන්නන්නේ යම් කිසි වචනයක් කිව්වහම ඒකෙන් මොකද්ද කිව්වේ? දැන්ට ඔබ විදිහට ගන්න ඕන. බටලීය පජු තියෙනවා, බටලීය පුරුත් තියෙනවා. දැන් ඒ උක්තේ නිර්ණය වෙන එක බලන්න. බටලීය කියන පළවෙනි උක්තේ නිර්ණය වෙන්නේ බටලීය කජු තියෙනවා. මේ ගමකට කියනවා. එතන බටලීය කියුවේ ගමකට. බටලීය පුරුත් තියෙනවා. එතන නිර්ණය වුණේ ගහකට. අන්න නිරුක්ති. එන නිරුක්ති දකින්න ඕනේ හැමතැන නාම රූප කියලා තිබිච්ච පළියට ඒ නාම රූප කොතන ගැලපෙන එක මොකද්ද? නැ විඥාන පත්‍යා නාම රූපං කියන මොන නාම රූපද කිව්වේ? ඉතින් එකින් එකට බලන්නේ නාම රූපච්ච සලායතන සලායතන පත්‍ය නාම රූපං මෙහෙමත් තේරෙනවා. ඊටැමුනේ ඉතින් නාම රූප මොනවද? ඒ නිරුක්ති දකින්න ඕනේ. හරීම ගැඹුරු තැන් ඕවා. දැන් බුදුරන් අහසේ යන විඥානීය මෞකසල බසින විට නාම රූපයක් හට ගන්නවද? එහෙම ඉතින් ආනන්ද සාදුර එහෙමයි සාමිනු උත්තර දෙනවා. ඒ විඥානීය මෞකසයෙන් බැහැර ගියොත් නාම රූපයක් බඩේ හැදිනවද? ඒ නාම රූපය වැඩෙනවද? ඉතින් එතන වැඩෙන එකකුයි ඉන්නේ නාම රූපය. විඥානීය මෞකසල ගියාම නාම රූපය බඩේ වැඩෙනවද නැද්ද කියලා අහනවා. ඉතින් වැඩෙනවා කියනවා. ඒ විඥානීය ඉවත ගියාම නාම රූපය වැඩෙනවද? ඉතින් නොහෙතම් බන්ති කියන්නේ නෑ අපි නිවෙන්නේ හේතු නෑ කියනවා. එහෙනම් ඒ නාම රූපය කිව්වෙ මොකක්ද? කලල රූපයක් වශයෙන් මේ බඩ ඇතුලේ දරුවා වැඩිගෙන ඉනකොට නම් මේ තායයට අනුව ඒක රූපණේවි හැදි හැදි වැඩි වැඩි එනවා. ඒ විඥානයේ නිසා ලැබෙන ශක්තියෙන් තමයි ඒක වැඩි වැඩි එන්නේ. විඥානයේ වතු වුණාට පස්සේ අරක වැඩින්නේ නෑ. අන්න නාම එතන විඥාන පත්‍ය නාම රූපං කියලා පෙන්වුවේ සත්‍යයේ සසර ගමන තුල ගිහිලා නම් බඩට ගිහිලා උප්පත්තියේ නාම රූප හටගන්නේ ඔන්න ඔහොමයි. සංඛාර පත්‍ය විඥානං කියන තැන පෙන්වන්නේ අන්නර අන්තරාභයක මොකද විඥානය තනියම හටගන්නේ නැහැ. රූපයෙන්තරෝ විඥානයෙන්තරෝ සංඥාමෙන්තරෝ සංඛාරයෙන්තරෝ විඥානයේ ගමනක් හෝ හිතීමක් නැගීමක් හෝ වැඩිවීමක් හෝ චුතියක් හෝ නොකියන. එන විඥානය කියන කේ ස්වභාවය රූපයක් වේදනාව සංඥා සංඛාර තියෙන්න ඕන. එතනකයි විඥානය විද්‍යාමාන වෙන්නේ. එන විඥානයක් අමතරව විද්‍යාමාන නම් රූපයක් එතන තියෙන්න ඕන. රූපයක් නැතුව විඥානයක් උදනවා විද්‍යාමාන වෙන්නේ නැහැ. එන විඥානය මෞගසර බහිනකොට කුමරකගේ හෝ කුමරියකගේ විඥානයක් මෞගසර පැස ගනීද? කුමර කුමරි හැදිලා ඉවරයි නේද බුදුරණන් අහතින් සාර විඥානය මෞගසර බහිනකොට. මතර පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ආනන්ද කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානයක් මෞගසර පැස ගනීද? මෞගසේ නාම රූපය හැදෙනවා. විඥානය මෞගසේ නිවත යද නාම රූපය හැදින්නේ නැහැ. නිසා කියනවා විඥාන පත්‍ය නාම රූපං. අන්න සසර ගමනේදී අපි සසර ගමනට යනකොට මේ පරිත්‍යාගෝපාදී ක්‍රියාත්මක වෙන හැටි පේනවා. මේ සියලුම තැන පරිත්‍යාගෝපාද චක්‍රවලින් පිරීලා තියෙන්නේ. අන්න ඒකයි. කුඩා සහ මහත් හැම දෙයක්ම පරිත්‍යාගෝපාද චක්‍රවලට අයිති. ඒලා මහා සාගරේ වායේ කිව්වෙ ඔන්න ඕකයි. ඉතින් මේ පරිත්‍යාගෝපාද චක්‍රේ ගියා මේ මිනිහෙක් මැරලා උපදින්න දෙන්න විතරක් අද අරගෙන ඉන්නවා. අන්න ඒකයි. දැන් නාම රූප පහළ වෙන හැටි බලන්න ගියාම අන්න ඒකයි කියන්නේ. අංශු මාත්‍රියේ පවා පරිත්‍යාගෝපාද චක්‍රේ ක්‍රියාන් පරිත්‍යාගම් පාදකයි ඔකම. මම බාහිර හැම දෙයක් මේ වගේ. දැන් මම ඔබට පෙන්වා දෙන්න දැන් මලක් හැදෙනකොට පරිත්‍යාගෝපාද ක්‍රියාවලිය ඒකට ගලපන හැටි. මේක තමයි දහම් දකින්න හැටි. දහම් දැකීමේදී මුළු රෝගෙම දකින්න පුළුවන් පරිත්‍යාගෝපාදි දැකදාර. යෝ පරිත්‍යාගෝපාදම් පස්සති සෝ ධම්මං පස්සති. දැන් මේ පරිත්‍යාගෝපාදෙන් ධර්ම දකින්න. ධර්මයේ දකින්න. ධර්මයේ කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේ ධර්මයේ පොතේ ලියලා තියෙන අකුරු ටික නෙමෙයි. මේ ලෝකේ දරණ හැටි. ධර්ම කියන්නේ දරණවට. අන්න ඒකයි. මේ යමක් යම්සේ දරන්නේ ධර්මවලින්. අන්න ඒකයි. යමක් යම්සේ දරනවා. නීතිවල විතරක් නෙමෙයි. දැන් යමක් යම්සේ දරනවා. ඒක එහෙම දරන්නේ ඇයි? එහෙම පවතින්නේ ඇයි? මොනවා නිසාද? අන්න ඒක විග්‍රහ කරගන්න ඕනේ. අන්න ඒතොර ඒකට අවශ්‍ය කරන දේවල් යමක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒක තරණ ක්‍රමයක් තියෙනවා. ක්‍රම රටාව. එහෙමයි හැදින්නේ. දැන් පිපුණා මලා. දැන් අපි ජාති කියන එක දැන් පරිත්‍යාග උපාදී මේකයි අපිට උගන්වන්න හදන්නේ මේ මේ සත්පුද්ගලින් සම්බන්ධ කරලා විතරයි. බුදුරයන් වහන්සේ සත්පුද්ගල ද්‍රව්‍ය වාස්තු කියන මේ ભેදයක් කියන්නේ නැතුව හේතුඵල වාදී පෙන්වන්නේ ධර්මතාවයේ පෙන්වන්නේයි පෙන්වදුන්නේ පරිත්‍යාග උපාදී. එහෙනම් මේකේ ජාති කියන්නේ දැන් මල් ජාති. අපේ වචනයක් අදත් වෙනවා. ගස් ජාති, ගල් ජාති, මල් ජාති, කොළ ජාති, වැලි ජාති. ජාති කියන වචනේ හැමදේම දාලා තියෙනවා. මිනිසුන් විතරක් නෙමෙයි, සත්ත්වයන් විතරක් නෙමෙයි. හැම දෙයකටම. එහෙනම් ජාති කියන්නේ ඒකට ඔවා ඔකමයි තියෙන්නේ. නේ මල් ජාතියක්. අපි තුම රෝස මලක්. මොනවා හරි කමන්නේ. ගත්ත මල් ජාතියක්. දැන් අපිට බලන්න ජාතියක් තියෙනවා. දැන් ජාතිපත්‍ය ජරා මරණ. දැන් හිතනම් මොකද ජරා මරණය? ඒ මල් ජාතියක ජරාවක් දකින්න පුළුවන්ද ඒ මල පිපුණේ නැන්න? දැන් පරවෙන්නේ ඉන්නේ රෝස මලක් දැක්ක හැයිද රෝස මල පිපුණේ නැන්න. දකින්න බැහැ. දැන් ආන් රෝස මල වැහන්න බිම. නටුවෙන් ගැලීලා. රෝස මලේ මරණේ. රෝස මල් මරණය දකින්න පුළුවන්ද රෝස මල ජරාවටපත් විලා වැරින්නේ පිපුණේ නැන්න. දැන් රෝස මල් ජාතියක් ලෝකේ තියෙනකන් රෝසමලක ජරාවක් හෝ රෝසමලක මරණයක් දැක්කේ. එහෙනම් ජරා මරණය අපිට මේ සත්වයේ බුද්ධින්නේ බෙන් කියලා නැහැ. හැම තීරෙම පොදුයි ජරා මරණය. යමක් හටගත්තා නම් ජරාවටපත් වෙනා මරණයටපත් වෙනවා.
අන්න වටේන පොදු ස්වභාවය. අන්න රෝසමලේ ජරා මරණය. එන රෝසමල කියන જાතිය විගුණ නිසායි. ඒකේ ජරා මරණය අපි දැකි જાතිපත්ත්‍ය ජරා වර්ණ කියන්නේ රෝසමලේ පරිත්‍යාමපදේ මේ කියන්නේ. තේරුණාද? අන්න රෝසමලේ જાතිය කොහොමද හටගත්තේ? සිද්ධාන්තය මොකද්ද? භවපත්ත්‍ය જાති සිද්ධාන්තය. දැන් භව කියන්නේ වීමක්, නිර්මාණයක්. නිර්මාණයේ නිසා જાති නිපද වෙනවා. දැන් නිර්මාණයක් හැදෙන්න ඕනේ රෝසමල කියන එක විද්‍යාමාලා පිපිලා ඉන්න. ඒකට අවශ්‍ය දේවල් ඉතින් දැදී නිර්මාණයේ වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? උපාදාන පත්‍ය භව. මේ නිර්මාණයේ වෙන්නේ නිකම් බෑ. රෝසමල හැදෙන්න නිර්මාණයේ වෙන්නේ. අවශ්‍ය කෙන ළඟට ඇදෙන්නේ මොනවද? උපාදානයක් තියෙන්න ඕනේ. ආසන්නිත ඇදෙන යමක් තියෙන්න ඕනේ. ආසන්නිත මොනවද ඇදෙන්නේ? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරේ සංකල්පණයෙන් හටගත්ත ඕජසකර රෝසමලී නැට්ට දිගේ ගිහිල්ලා, කිකිල්ල දිගේ ඇදිලා නටුවෙන් ඇතුල් වෙලා. අර මල පිපෙන තින්ට ගිහිලා හිටන් මොකද ඉන්නේ? ආසන්නිට උපාදාන වෙන්න ඕනේ. ඒකෙන් තමයි නිර්මාණය කරන බව කරලා හිටන් ජාතියක් කියන රෝසමල් ජාතිය පහල කරන්නේ.